SBS live streams and podcasts are supported by advertising.
SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
හොඳයි, අද මේ මාර්තු මාසයේ අවසාන සිකුරාදා 29 වෙනිදා. එහෙමනම් මේ සිකුරාදාත් අපි යොමු වෙන සූදානම් වෙන්නේ සමස්ත ලෝකයේ විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වුණ වැදගත් තොරතුරු ගැන අවධානයක් යොමු කරන අපේ ලෝවටා විශේෂාංගයට. මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් බලමු මේ සතිය පුරා ලෝකයේ විවිධ අතින් වාර්තා වුණු උණුසුම් තොරතුරු මොනවද කියලා අමල්ගෙම අයිබෝන් අමල් සුබෝදයසනක්.
අයිබෝන් නිපුන.
හොඳයි අමල්, අද මුලින්ම කතා බහ කරන්නේ ශ්‍රී ලංකාව පැත්තෙන් වාර්තා වුණ දෙයක් ගැන. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන චීනය සමග සාකච්ඡා සිදු කරා. ඉතින් මේ කරපු සාකච්ඡා වලින් අනතුරුව ඔහු කිව්වේ ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදු වරාය වගේම ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සඳහා චීනය සහාය ලබා දෙන බවට සඳහන් කළා කියන කාරණාව. මේ වෙද්දී ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේදී චීනයෙන් දැඩි සහයක් ශ්‍රී ලංකාවට හිමි වෙනවා. ඉතින් මොනවද අමල් මේ සංචාරයේදී සහ සාකච්ඡාවලදී කතා බහ වෙලා තියෙන්නේ? අපි එතනින් අපේ කතාව පටන් ගමු.
ඔව් නිපුන, මේ සංචාරය ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් වෙන්නේ IMF සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ලබා දීලා තියෙන මේ ණය වැඩසටහන, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නැංවීම සඳහා IMF සංවිධානය ඉදිරිපත් කරපු කොන්දේසිවල ප්‍රධාන කොන්දේසියක් තිබුණේ ශ්‍රී ලංකාවේ ද්විපාර්ෂික ණය සහ ඒ එකම පෞද්ගලිකව ශ්‍රී ලංකාව ලබාගත්තු ණය, ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍යයි. ඒ සඳහා මේ ණය හිමිකරුවන් ශ්‍රී ලංකාවට සහතිකයක් දෙන්නට අවශ්‍යයි, ඔවුන් කැමතියි කියලා මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට. ඒ කියන්නේ එක්කෝ මේ ණයවල තියෙන පොලිව අනුපාතය අඩු කරන්නට, එහෙම නැත්නම් මේවා ගෙවන්න තියෙන කාලය තව දීර්ඝ කරන්නට, හෝ ඒ ණයවලින් යම්කිසි මුදලක් කපා හරින්නට කැමතියි කියලා ඔවුන්ගෙන් ප්‍රතිඥාවක් ලබා ගැනීම. මේ වෙනකොට ශ්‍රී ලංකාව ද්විපාර්ෂික ණය සම්බන්ධයෙන් චීනයනුත් මේ ප්‍රතිඥාව ලබාගෙන තියෙනවා. නමුත් IMF සංවිධානය සඳහන් කළ තියෙනවා මේ ප්‍රතිඥාවන් දැන් එකඟතාවයන් බවට, ලිඛිත එකඟතාවයන් බවට පරිවර්තනය කරගත යුතුයි කියලා. ඉතින් ඒ වැඩසටහනේ මූලික අදියරක් හැටියට තමයි දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා මේ චීන සංචාරයේදී චීන නායකයන් සමග සාකච්ඡා කරේ. මෙතනදී චීන අග්‍රාමාත්‍ය ලීත්, ඒ වගේම චීන ජනාධිපති ෂී ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා ඒ අවශ්‍ය සියලුම සහයන් දෙන්නට එකඟ වුණා කියලා වාර්තා වෙනවා. නමුත් මෙතනදී කොයි ආකාරයෙන්ද මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම කරන්න කියන එක පිළිබඳ නිශ්චිතව අපිට තොරතුරක් නැහැ. නමුත් මේ සංචාරයේදී බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම චයිනීස් ඩෙවලප්මන්ට් බැංක, එහෙම නැත්නම් චීනයේ සංවර්ධන බැංකුව විසින් ලංකාවට ලබා දුන්නු ණය, ඒක වාණිජ ණයක් හැටියට ලබා දීලා තියෙනවා. ඒ ණය සම්බන්ධයෙන් තමයි මේ වෙනකොට ප්‍රශ්නයක් මතුවලා තියෙන්නේ. ඒක ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් ලබා ගැනීමෙන් තොරව ශ්‍රී ලංකාවට මේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල ඉදිරියට ගෙනන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ කඩුල්ල පසු කර ගැනීමට තමයි දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා උත්සාහ කළ තියෙන්නේ. ඉතින් ඊට අමතරව චීනයේ ප්‍රතිඥා ලබා දීලා තියෙනවා දැනට වැඩ නතර වෙලා තියෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සංවර්ධනය සඳහා, ඒකම පුළුල් කිරීම සඳහා චීනය ආධාර දීමට සූදානම් කියලා. දැනටමත් ජපාන ආධාරයට හැටියට තමයි දෙවෙනි පරියන්තය ඉදිකිරීම කටයුතු ආරම්භ කළ තිබුණේ. ඒ වැඩ කටයුතු සියල්ලම අත්හිටවල තියෙනවා ශ්‍රී ලංකාව විදේශීය ණය ගෙවෙන එක අත්හැරපු අවස්ථාවේ ඉඳලා. ඉතින් මෙතනදී චීනය සඳහන් කළ තියෙන්නේ ඒ දැනට අත්හැරලා තියෙන, එහෙම නැත්නම් අත්හිටවලා තියෙන කටයුතු ඉදිරියට ගෙනියන්නට චීනය ශ්‍රී ලංකාවට තවදුරටත් ආධාර ලබා දෙන්නට සූදානම් කියලා. ඊට අමතරව සම්බන්ධට වරාය සම්බන්ධයෙන් එය තව වැඩි දියුණු කිරීම සඳහා ඔවුන් ආධාර දෙන්න සූදානම් කියලා සඳහන් කළා තියෙනවා.
ඔව් අමල් දැන් ඒ වගේම අපි දන්නවා පහුගියදා භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමත් එක්ක ඇමරිකාවේ බල්ටිමෝ කියන පාලම කඩා වැටීම සිද්ධ වුණා. ඉතින් මේත් එක්කම පුද්ගලයන් 6 දෙනෙකු අතුරුදහන් වුණා. පසු ඔවුන් සම්බන්ධයෙන් බලධාරීන් සෙවීම නතර කළා. මොකද ඔවුන් ජීවිතක්ෂයට පත්වන්නට ඇති කියන නිගමනයත් එක්ක. කොහොම නමුත් මේ වෙද්දි මේ අතුරුදහන් වුණා කියන පුද්ගලයන් 2 දෙනෙකුගේ මළසිරුරු හමු වෙලා තියෙනවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. අපි මේ ගැනත් කතා කරමු අමල්.
ඔව් මෙතනදී නිපුණ මේ නෞකාව අඩතුරට පත්වීමට විනාඩි 5කට කලින් මේ නෞකාවේ හිටියා අපි කියන මේ පයිලට්ලා දෙන්නෙක් එහෙම නැත්නම් බල්ටිමෝ වරායෙන් මේ නැව එළියට යනතුරු ඒ නැවේ පාලනය තිබුණේ මේ පයිලට්ලා දෙන්න අතර ඒ කියන්නේ වරායට සම්බන්ධ පුද්ගලයන් දෙන්නෙක් අතර ඔවුන් සඳහන් කරලා තිබුණා මේ යාත්‍රාවේ යම්කිසි කාර්මික දෝෂයක් නිසා මේ යාත්‍රාව පාලනය කරගන්නට බැරියයි කියලා. ඉතින් ඒ පණිවිඩය පාලම උඩ හිටපු අයටත් ඔවුන්ටත් දැනගන්න ලැබිලා ඔවුන් වහාම මේ පාලම හරහා වාහන ගමනාගමනය නතර කරලා තිබුණා. ඒ නිසා තමයි මේ අනුතුරෙන් ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව නැත්නම් පීඩාවට පත්වෙච්ච සංඛ්‍යාව ඉතා අඩු තත්වයකට පත්වුණේ. නමුත් ඒ අවස්ථාවේදී මේ පාලමේ නඩත්තු කටයුතු සිදු කරමින් හිටපු පුද්ගලයන් 8 දෙනෙක් හිටියයි කියලා වාර්තා වෙනවා. ඒ 8 දෙනාගෙන් 2 දෙනෙක් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වෙලා තියෙනවා. නමුත් 6 දෙනෙක් සම්බන්ධයෙන් තමයි දැන් ප්‍රශ්න මතුවෙලා තියෙන්නේ. ඒ 6 දෙනාගෙනුත් මලසිරුරු දෙකක් ලැබිලා තව 4 දෙනෙක්ගේ මලසිරුරු සොයාගන්නට තවම හැකියාව ලැබිලා නැහැ. ඉතින් ඒ පිළිබඳ දැන් සෝදිසි මෙහෙයුමක් යනවායි කියලයි වාර්තා වෙන. ඉතින් හුඟක් අය බැලුවා මේ කොහොමද මෙතරම් මුළු පාලමම කඩා වැටිලා අනතුරු සංඛ්‍යාව අඩු වුණේ කොහොමද කියලා. ඒකට හේතුව හැටියට දක්වන්නේ මේ පාලමේ නඩත්තු කටයුතු කරමින් හිටපු ඒ පුද්ගලයන් ඔවුන් ඉතාමත්ම ෂණිකෙන් ක්‍රියාත්මක වෙලා මේ පාලම හරහා ගමන් කරන රථවාහන වැළැක්වීමට ඒ ගත්තු පියවර නිසා තමයි මේ විදිහට ඒ අනතුරෙන් පීඩාවට පත්වෙච්ච සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන් වුණේ. ඊට අමතරව නිපුණ මේ යාත්‍රාව කොළඹ වරායට එමින් තිබුණයි කියලා වාර්තා වෙනවා. මේක ඇත්තටම සිංගප්පූරුවේ ලියාපදිංචි කරපු කන්ටේනර් ඉනියන යාත්‍රාවක්. මේකේ කන්ටේනර් හැමතම් බහාලුම් 4000ක් අධික සංඛ්‍යාවක් තිබුණයි කියලා සඳහන් වෙනවා. ඒවා කොයි රටවල් වලට යන්නේවද කියලා හරියටම නිශ්චිතව නොවුනත් අපට දැනගන්න තියෙන විදිහට මේ යාත්‍රාව ඇමරිකාවෙන් පිටත් වුණාට පස්සේ යාමට නියමිතව තිබුණේ කොළඹ වරායට කියලායි දැනට වාර්තා වෙන්නේ. ඒ එක්කම මේ නෞකාවේ බහාලුම් 56ක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. ඒක ඉතාමත් මිගුළු කියන මිගුළු සඳහන් කරනවා මේ බයෝ හැසඩ් එහෙම නැත්නම් අති භයානක අපද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 56ක් මේ නෞකාවේ තිබුණා කියලත් වාර්තා වෙනවා. ඒ බහාලුම් 56 තවමත් නෞකාවේ තියෙනවයි කියලායි වාර්තා වෙන්නේ. නෞකාවේ තිබිච්ච බහාලුම් වලින් එක බහාලුමක් විතරයි මුහුදට වැටුණයි කියලා දැනට වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ලංකාවට ආවට පස්සේ ලංකාවෙන් පස්සේ මේ යාත්‍රාව ගමන් කිරීමට නියමිතව තිබුණේ සිංගප්පූරුවට. ඉතින් දැන් ඇමරිකානු බලධාරීන්ගේ අවධානයත් යොමු වෙලා තියෙනවා මේ යාත්‍රාවේ තිබිච්ච මේ විශේෂම අපි කියන මේ බයෝ හැසඩ් කියන මේ අපද්‍රව්‍ය කොයි රටටද මේවා පිටත් කරන්නට සූදානම් කළේ කියලා ඒ සම්බන්ධයෙන්ුත් මේ වෙනකොට පරීක්ෂණයක් ඇති වෙලා තියෙනවා. ඒ එක්කම ඇමරිකානු බලධාරීන් සඳහන් කරනවා මේ අනතුර නිසා ජාත්‍යන්තර වශයෙන් නෞකා ගමන් වලට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ බල්ටිමෝ වරාය තමයි ඇමරිකාවේ තියෙන වරායන් බලපුවාම 9 වෙනි ස්ථානයේ තියෙන ජාත්‍යන්තර නෞ ගමනාගමනය සම්බන්ධයෙන් ඒ එක්කම භාණ්ඩ ප්‍රවාහණය සම්බන්ධයෙන් අති විශාල ස්ථානයක් වරායට හිමි වෙන නිසා මේ අනුතරෙන් දැනට වරායේ දොරටුව එහෙම නැත්නම් වරායට ඇතුල් වීමට බාධා පැමිණිච්ච නිසා මේ වරායේ කටයුතු කිරීමට අපහසු වීම නිසා ජාත්‍යන්තර වශයෙන් මේකේ පීඩාවක් ඇති වෙන්න පුළුවන් කියලත් වාර්තා වෙලා තියෙනවා.
මේ අතරතුර අපි දන්නවා පහුගිය ඔක්තෝබර් මාසේ 7 වෙනිදා හමාස් සංවිධානය එල්ල කරපු ප්‍රහාරයත් එක්ක ඇවිලුණු ඊශ්‍රායෙල් හමාස් යුද්ධමය තත්ත්වය මේ වෙද්දිත් වැඩි වෙමින් පවතිනවා. ඉතින් මේ සඳහා සටන් විරාමයක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉල්ලද්දී ඒ ඉල්ලීම නොතකා ඊශ්‍රායෙල් හමුදා බදාදා දවසේදී ගාසා තීරයේ රෝහල් ආශ්‍රිතව සිටින හමාස් සංවිධාන සාමාජිකයින් සමග සටනක් ඇති කරගත්තා කියලා තමයි අපිට සඳහන් වෙන්නේ. ඉතින් මේ සටන් විරාම සාකච්ඡාවල ඇත්තටම අමල් තවමත් පළක් නැහැ නේද? මේ තත්ත්වය මොකද්ද?
ඔවු නිපුණ බකිවා වගේ මේ සටන් විරාමයක් ඇතිකර ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ ලොකු උත්සාහයක් තියෙනවා. මේකට ඊජිප්තුව කටාර රාජ්‍ය බොහොම ඍජුවම මැදිහත් වෙලා මේ කාරණාව සම්බන්ධයෙන් අවධානය යොමු කළාට මේ වෙනකොට ඒකට ඊශ්‍රායලයෙන් සුබ ප්‍රතිචාරයක් ලැබිච්ච නැති බව තමයි වාර්තා වෙන්නේ. මුළු ඔවුන් බලාපොරොත්තු වුණේ මේ රාමසාන් උපවාස කාලය ආරම්භ වීමත් එක්කලා මේ සටන් විරාමය ක්‍රියාත්මක කරන්නට. නමුත් තවමත් ඒකට ඊස්ට්‍රාලයේ විරෝධතාවය නිසා ඒ කාරණාව විශ්ත කරගන්න බැරි වෙලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මහමණ්ඩලයේ ඇතිවෙච්ච සටන් විරාමයක් සම්බන්ධයෙන් කරපු ඉල්ලීම සුවිශේෂකක් බවට පත් වුණා මේ පහුගිය සඳුදා. ඒ තමයි ඇමරිකාව එය තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරන්න කරලා ඔවුන්ට එක වළක්වන්නට තිබුණ. නමුත් එසේ නොකර මේ අවස්ථාවේදී ඇමරිකාව ඒ මේ යෝජනාව සම්මත වීමට ඉඩ ලබා දුන්නා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලය ඇමරිකාවත් එක්ක උරණ වෙච්ච බවක් අපිට දැනගන්න තියෙනවා. ඉතින් මේ තත්ත්වය මෙසේ තිබීදී ඔබ කිව්වා වගේ දිනපතාම ඊශ්‍රායලයේ දිගින් දිගටම මේ රෝහල් ආශ්‍රිතව ප්‍රහාර එල්ල කිරීම නිසා නිරන්තරයෙන්ම ඒ ජනතාව පීඩාවට පත්වෙන එකට අමතරව මේ ප්‍රදේශයේ ඉන්න සාමාන්‍ය වැසියන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ගුවනින් ලබා දීම සඳහා ඇමරිකාවත් ඒ වගේම ජෝර්ඩන් රාජ්‍යත් පියවර අරගෙන තිබුණා. ඒකේ එක්තරා ඛේදජනක කාරණාවක් වෙන්නේ මේ විදිහට ගුවනින් ආධාර එළන අවස්ථාවේදී මේ ආධාර සමහර වෙලාවට මුහුදට පතිත වෙන නිසා ඒවා ලබා ගැනීමට පුද්ගලයන් ඉදිරිපත් වීම නිසා මේ පහුගිය සතිය තුළ 18 දෙනෙක් ඒ විදිහට මුහුදේ ගිලිලා මැරුණා. මේ ආධාර ලබා ගන්න නැත්නම් ආධාර එකතු කරන්න ගිහිලා. ඉතින් ඒ එවැනි ඛේදජනක තත්ත්වයක් දැන් මතුවලා තියෙනවා. නමුත් ඇමරිකාව සඳහන් කරනවා ඔවුන් උත්සාහ කරනවායි කියලා තවදුරටත් ඊශ්‍රායලට බලපෑම් කරලා කෙසේ හෝ සටන් විරාමය ක්‍රියාත්මක කරගන්නට. මොකද මේ සටන් විරාමයේ තුලින් දැනට හමාස් සංවිධානයේ ප්‍රාණ අපකරුවන් හැටියට ඉන්න පුද්ගලයන් බේරා ගැනීමේ වැඩපිළිවෙළටත් එකතු කළා තමයි මේ කාරණාව කරන්න හදන්නේ. ඉතින් ඊශ්‍රායලය තුල විශාල පීඩනයක් ඊශ්‍රායල් රජයටත් තියෙනවා සටන් විරාමයකට යොමු වෙන්නටයි කියලා. ඉතින් ඒ පාවිච්චි කරමින් තමයි ඇමරිකාව උත්සාහ කරන්නේ සටන් විරාමයක් ඇති කර ගැනීමට.
හොඳයි, අමල් පහුගිය බදාදා දවසේදීම තමයි මේ රතු මුහුදේදී ඇමරිකානු නෞකාවක් ඉලක්ක කර ගනිමින් ඉරානයේ පිටුපලයේ ලබන යේමනයේ හූති සටන්කාමීන් දියත් කරපු ඩ්‍රෝන ප්‍රහාර 4ක් ව්‍යර්ථ කර බවට ඇමරිකානු හමුදාව සඳහන් කළා. ඉතින් මේ ප්‍රහාරවලින් ඇමරිකානු සහය නෞකාවලට කිසිදු හානියක් සිදු නොවන බවට තමයි ඔවුන් ස්ථිර කරේ. අපි මේ ගැන තවසන වශයෙන් විස්තර කතා කරමු අමල්.
ඔවුන දැන් මේ රතු මුහුද හදා හරහා ගමන් කරන යාත්‍රාවලට හූති සංවිධානයේ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම නැත්නම් මිසයිල් ප්‍රහාර එල්ල කිරීම ඔවුන් දිගටම කරගෙන යමින් තිබුණා. මේ අවස්ථාවේදී ඇමරිකාව සඳහන් කරන්නේ ඔවුන්ට හැකියාව ලැබුණයි කියලා මේ ප්‍රහාරයක් ව්‍යර්ථ කරන්නට. මේක පළවෙනි අවස්ථාව නෙමෙයි මේ විදිහට ප්‍රහාරයක් ව්‍යර්ථ කරපු. නමුත් මේ වෙනකොට ඇමරිකාව ඒ හූති සංවිධානයේ යේමනයේ ඇතුලේ තියෙන ඔවුන්ගේ මධ්‍යස්ථානවලටත් ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගන්න තියෙනවා. අපි රතු මුහුදේ ආරක්ෂාව සම්බන්ධයෙන් එහෙම නැත්නම් වාණිජ නෞකාවලට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයත් මේ ක්‍රියාදාමයට එකතු වෙලා තිබුණා. පහුගිය සතිය වෙනකොට ශ්‍රී ලංකාවත් සටහන් කළා ඔවුනුත් නාවික හමුදාවේ යාත්‍රාවක් මේ ප්‍රදේශයට පිටත් කරලා දැන් ඒ යාත්‍රාව නැවතත් ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙන ඔවුන්ගේ කෙටි කාලීන මෙහෙයුමකට පසුව. නමුත් මේ රතු මුහුදේ තවමත් ඒ හූති කැරලිකරුවන්ගේ ඒ තර්ජනය තියෙන නිසා ඒ තර්ජනයට එරෙහිව ඇමරිකාව තවදුරටත් තමන්ගේ ඒ ප්‍රහාර උත්සන්න කරන්න කටයුතු කරනවා කියන පණිවිඩය තමයි දැන් ඇමරිකාව ලබා දීලා තියෙන්නේ. මේ විදිහට මේ අලුත් ඩ්‍රෝන ප්‍රහාරයත් එය ව්‍යර්ථ කිරීමෙනුත් ඇමරිකාව ඒ පණිවිඩය ලබා දීලා තියෙනවා. නමුත් හූති කැරලිකරුවරුත් ඔවුනුත් විශේෂයෙන්ම අනිකුත් රටවල ඉරානයේ ආධාර ලබා ගනිමින් මේ නෞකාවලට කළ තර්ජනය උත්සන්න කරන්නටත් කටයුතු කරනවා කියලා වාර්තා වෙලා තියෙනවා.
හොඳයි අමල්, එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ සිකුරාදා දවසේදී සම්බන්ධ වෙලා මේ තොරතුරු ගැන අපිව දැනුවත් කරාට. එහෙමනම් අපි ලබන සතියේ තවත් මාසෙකින් මුණ ගැහෙමු. අයිබෝන් අමල්.
අයිබෝන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.
Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.